තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං පුබ්බන්ත අපරන්තේ ඥානං පටිච්ච සමුප්පාද ධම්මේසු ඥානං අයං උච්චති භික්ඛවේ සම්මා දිට්ඨීති. ධර්ම ශ්‍රවණා බිලාසි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම දෙමෙ සූදානම් වෙන්නේ විශේෂ පින්කමකට. පින්වතුනි, විශේෂයෙන්ම මම මාතෘකා කළ ධර්මයේ විස්තර කරන්නට කලින් විස්තර කටයුතු වටිනා වටපිටාවක් තියෙනවා. ඒ තමයි මේ පින්වතුන්ට මේ වගේ කුසල ධර්මයන් සිද්ධ කරගන්නට මේ මක් කොනක් පරක් තෙරක් නැති අනවරාගු දුක්සහගත සසර ඇවිදින සත්වයන්ට ඒ සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයෙන් බිදක් මොහොතකට හෝ ශ්‍රවණය කරන්නට අද මේ වටපිටාව ලැබෙන්නේ කොහොමද කියන කාරණාව පැහැදිලි කර යුතුයි ටිකක්. විශේෂයෙන්ම මතක් කළොත් මීට මාස ගණනකට ඉස්සර වෙලා මේ ස්ථානය අපේ පින්වත් නිහාල් රූපසිංහ මහත්මයාගේ පෞද්ගලික ඉඩමක්. එතුමා බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ සුධර්මා රූපසිංහ ඒ මැතිණියත් සමග තමන්ගේ දූ දරුවනු සමග කතා බහ කරලා මහා සංඝරත්නය සිහිපත් කරලා සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සඳහා ඒ වගේම බොහෝ දෙනෙකුගේ මෙලොව පරලොව යහපත සඳහා තමන් පෞද්ගලික මහන්සියෙන් උපයාගත් ධනයෙන් මිලදීලා ගත්ත මේ ඉඩම මහා සංඝරත්නය උදෙසා පූජා කළා. පූජා කරලා පින්වතුනි, ඒ වගේම එතුම වැඩ කරන ආයතනයේ අනිත් බොහෝ නිලධාරි මහත්තුරුනුත් ඒ වගේම වටපිටාවේ සහසම්බන්ධ වෙච්ච යාළු හිතේශීන් සියලු දෙනත් එකතු කරගෙන විහාර කුටි සකස් කරලා ස්වාමීන් වහන්සේලා මේ වස් කාලේ වස්වසවල බොහොම ශ්‍රද්ධාවෙන් උපස්ථාන උපකාර කරලා මේ සේනාසනය ගොඩනැගුණා. පින්වතුනි, නිවන් දක්නතාක් අපේ ජීවිතයකට කුසලයේ කියන එක හරියට වටිනවා. අතීතයේ දිහා බැලුවාම අතීතේ හිටපු නුවණැත්තු කුසලයේ මොනතරම් ගරු කළාද, කුසලයේ කියන එක ජීවිතයකට මොනතරම් වටිනවද කියන එක තේරුම් අරගත්ත බව තේරෙනවා. අතීත කතා දිහා බැලුවාම තමන්ගේ එකම දරුවා උගසට තියලා දන් දුන්න හැටි ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. තමන්ගේ කෙස් වැටිය කපලා දන් දුන්න හැටි ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම තමන් අනුන්ගේ දාසි වැඩ කරලා උපයාගත් මුදලින් දන් දුන්න හැටි ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ කාලෙදිත් මේ දානය කියන ධර්මතාවය මොනතරම් වටිනාකමින් තේරුම් ගත්තද කියලා අපිට තේරෙන්න හොඳ කතාවකුත් තියෙනවා. මම ඒක පොඩ්ඩක් මතක් කරන්නම්. පින්වතුන් දන්නවා මේ ශාසනයේ අග්‍ර උපස්ථායක තනතුර දරන්නේ අනාථ පිණ්ඩික සිටුතුමා. මේ අනාථ පිණ්ඩික සිටුතුමා ළඟ හිටියා ඒ පුංචි මිනිපිරියා. මේ පුංචි මිනිපිරියට දවසක් ගෙදර වැඩ කරන කුස්සිය අම්මා පිටියොලින් බෝනික් එකක් හදලා දුන්නා. මේ පුංචි දැරිය පිටිය වලින් හදපු බෝනෙක්ක තමන්ගේ දරුවා කියන සංඥාවෙන් දරුවා කියන අදහසෙන් ළඟ තියාගෙන සෙල්ලම් කරමින් හිටියා. කිසියම් අතපසු වීමකින් මේ පිටි දීතිකා පිටිය වලින් හදපු දියණිය බෝනෙක්ක බිම වැටිලා කැඩුනා. මේ පුංචි දියණිය බොහෝම විදිහට අඬන්න ගත්තා. කිසි කෙනෙකුටවත් මේ ඇඬීම නතර කරගන්න බැරි වුණා. ඒ වෙලාවේදී අනේ පිටිසිටුමා මේ දියණිය මිනිපිරිය ඔඩොක්කට අරගෙන කියනවා, පුතේ අඬන්න එපා. අපි ඔයාගේ මැරුණු දියණිය වෙනුවෙන් බුදුරජාණන් වහන්සේට දානයක් දීලා පින් අනුමෝදන් කරමු. එහෙම කිව්වහම ඔන්න මේ පුංචි දෙරිය අnder neka natara kala. එහෙනම් අපි දෙන්නම ගිහිල්ලා බුදුරජාන් වහන්සේට ආරාධනා කරමුකෝ කියලා මේ මිනිපිරියත් අනේ පිටිසිටුමත් චේතවනාරාමයට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට මතක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මේ මිනිපිරියගේ දියණිය පිටියලින් හදපු දියණිය හදිසිය කලුරිය කළා. ඒ දියණියට පින් අනුමෝදන් කරන්න මහා සංඝරත්නයක හිට අපේ ගෙදර දවල් දානෙට වඩින්ට කියලා. බුදුරජාණන් වහන්සේත් නිස්සබ්දව යොසුවා. පහවදා මහා සංඝරත්නය සමග භාග්‍යතුන් වහන්සේ අනේ පිටිසිටුමාගේ නිවසට වැඩියා. බුදුරජාණන් වහන්සේත් ප්‍රණීත විදිහට ආහාර පාන හදලා සපිරි කරව දම් පිළිගැන්නුවා. දම් පිළිගන්නවලා ස්වාමීනි මේ මියගිය ඒ පිටි දීතිකාවට මිනිපිරියගේ දරුවට පින් සිද්ධ වෙන්න දෙවෙනි දවසෙත් වඩින්න කියලා ආරාධනා කළා. මේ විදිහට බුදුපාමොක් මහා සංඝරත්නයට මාසයක් දන් දුන්නා. ඊට පස්සේ කොසල් රජුරෝ කල්පනා කළා වෙනදට රජමාලිගාවට වඩින පින්ඩපාති වඩින ස්වාමීන් වහන්සේලා වැඩියේ නැහැ. කුමක් නිසාද කියලා කරුණු හොයා බලනකොට අනේ පිටිසිටුතුමාගේ මියගිය මිනිපිරියගේ මියගිය මේ පිටි දීතිකාව පිටිවලින් හදපු දියණියට පින් පිනිස භාග්‍යතුන් වහන්සේත් මහා සංඝරත්නයත් මහා සාංගික දන් වැටක් පවත්වලා ඒ හින්දා තමයි මේ රජමාලිගාවට භික්ෂුන් වහන්සේලා වැඩලා නැත්තේ. කොසල් රජුරෝ කියනවා, එහෙනම් මේ මිනිපිරියගේ මියගිය දියණියට පින් අනුමෝදන් කරන්ද මාත් මාසයක් දන් දෙනවා කියලා බුදුරජාණන් වහන්සේට ප්‍රමුඛ මහා සංඝරත්නයට ආරාධනා කරලා කුසල් රජුරු තුන් මාසයක්ම දන් දෙනවා. ඊට පස්සේ ගංවැසියෝ නගරවැසියෝ බලනවා ස්වාමීන් වහන්සේලා මාස දෙකකින් පින්දපාතේ ආවේ නැහැ, වැඩියේ නැහැ, මොකක් නිසාද කියලා. ගංවැසියෝ නගරවැසියන්ට ආරංචි වෙනවා මෙන්න මේ මියගිය පිටි දීතිකාවට පින් අනුමෝදන් කිරීම සඳහායි බුදුපාමොක් මහා සංඝරත්නය මේ මාස දෙකේම අනේ පිටිසිටුමාගේ නිවසෙත් රජමාලිගාවේ දානෙට වැඩලා. ඒ නිසයි මේ පින්දපාතේ ඇවිල්ලා නැත්තේ. ගංවැසියෝ රටවැසියෝ නගරවැසියෝ කතිකාව වෙලා තීරණයක් ගන්නවා. එහෙනම් ඒ පිට්ටි දීතිකාවට පින් පිණිස අපිත් දාන දෙනවා කියලා. ඒ අයත් මාසයක්ම දන් දුන්නා. මියගිය බෝනික්කට පින් පිණිස තුන් මාසයක් බුදු පාමොක් මහා සංඝරත්නය උදෙසා සාංගික දන් වැටක් පැවැත්තුනා කියලා ධර්මයේ සඳහන් වෙනවා. පින්වතුන් හිතනවද එදා හිටපු අයට සචේතනික අචේතනික වස්තුන් හඳුනගන්න බැරි බවක් තිබුණා කියලා? නැහැ. අපිටත් වඩා හොඳට ඒ අය සචේතනික අචේතනික වස්තු දන්නවා. යං කිංච ආරම්මණං කତ୍වා දද්දා දානං අමච්චරි. නොමසුරු නුවණැති පුද්ගලයා කුමන හෝ කරුණක් මුල් කරගෙන දාන ආදී කුසල ධර්ම සිද්ධ කරනවලු. පින්වතුනි, එදා හිටපු අනේ පිඩිසිටුතුමා, විසාකා උපාසිකාව ආදී අය, අපි දන්නා දිට්ඨි සම්පන්නයි සෝතාපන්න ඵලයට පත් වෙලා හිටපු අය. නමුත් ඒ අය දැනගෙන හිටිය කුසලයේ කියන එක ජීවිතයකට මොනතරම් වටිනවද කියන එක, කුසලයේ කියන එක ජීවිතයකට මොනතරම් රැකවරණයක්ද කියන එක, සචේතනික අචේතනික වස්තුවක් අරමුණු කරගෙන හෝ කුසල ධර්මයක් සිද්ධ කරනකොට කුසල චේතනාවන් පහළ වෙන්නේ කෙනා කෙනාගේ సంతානයේ බවය දැනගෙන හිටියා. ධර්මයේ හොඳට දන්න කම හින්දාමයි ඒ අය ඒ වගේ කාරණාවක් අරමුණු කරගෙනත් කුසල ධර්ම සිද්ධ කළේ. පින්වතුනි, මේ අනවරාග්‍රු සංසාරේ ඒ මේ අත දුවන සැරිසරන ලෝකයට මොහොතකට හෝ සැනසිල්ලක්, මොහොතකට හෝ රැකවරණයක් ලැබෙන්නේ කුසල ධර්මයන් තුලින්, කුසල ධර්මයන් නිසායි. එහෙම අනුව බලනකොට එදායේ නුවණැති උත්තමයෝ ක්‍රියාවෙන් කුසල ධර්ම කරන හැටි අපිට පෙන්වා කළා. ඒ මාර්ගයේ යමින් ඒ නිහාල් රූපසිංහ මැතිතුමා, සුධර්මා රූපසිංහ මැතිණිය මුල් වෙලා ඒ වටපිටාවේ සියලු දෙනාම තමන්ට තමන් වටා ඉන්න නෑදෑයෝ, යාළු, හිත මිත්‍රාදී බොහෝ දෙනෙකුට බොහෝ කාලයක් හිත සැනසෙල්ල පිණිස පවතින, හිත රැකවරණය පිණිස පවතින කුසල ධර්මයක් සිද්ධ කළගත්තා. පින්වතුනි, උදේට පායන ඉරහවසට බැහැලා යනවා වගේ, පිපෙන හැම මලක්ම පරවෙනවා වගේ, උපන්න හැම මිනිසෙකුගේම ජීවිතේ මරණයෙන් අවසන් වෙනවා. ඉපදීමත් මරණයත් කියන මේ ධර්මතා දෙක අතර අපි යමක් හරි හම්බ කළා නම්, අපේ කියලා යමක් උරුමව තියෙනම්, පින්වතුනි, ඒ භෞතිකව හම්බ කරපු උරුමකම් කියන දේවල අයිතිය තියෙන්නේ අපිට අවුරුදු 50යි නැත්තම් 60යි. එතනින් පස්සේ හැම දෙයක්ම අපිට අහිමි වෙනවා, අපෙන් අතහැරෙනවා. යම්කිසි කෙනෙක් නුවණැතිව, බුද්ධිමත්ව මේ සම්පත්තිය කියන එක තමන්ට අයිති දෙයක් නෙවෙයි, මේක හරියට කැරකෙන චක්‍රයක් වගේ. අද මංගාව, හෙට තව කෙනෙක් ගාව, ඊගාව දවසේ තව කෙනෙක් ගාව. නමුත් නුවණක් තියෙන කෙනා තමන් ළඟට ආපු වෙලාවේ ඒක අතහරින්නේ නැහැ, ප්‍රයෝජන ගන්නවා. ඉපදීමත් මරණයත් කියන මේ ධර්මතා දෙක අතර හම්බ කරපු හැම දෙයක්ම භෞතික මරණය සමගම අවසන් වෙද්දී ඒ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේ දුගී මගේ යාචකයන් උදෙසා අනුකම්පා බුද්ධියෙන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා ශ්‍රද්ධා බුද්ධියෙන්, පූජා බුද්ධියෙන් පූජා කළොත් ඒ ටික විතරයි ඇත්තටම කෙනාට ඉතුරු වෙන්නේ. ඒ නිසා මෙතනදී මතක්කට යුතුයි, විශේෂයෙන්ම මේ සත්ක්‍රියාව සිද්ධ කරන්නට නිහාල් රූපසිංහ මැතිතුමා ඇතුළු ඒ සියලු දෙනාම බොහොම ශ්‍රද්ධාවෙන්ම මේ සේනාසනයේ ඉදිකල බොහෝ දිනකට පින් කෙතක් සාදලා තමනුත් කුසල් සිද්ධ කරගෙන අනිත්‍යයත් කුසල් සිද්ධ කරගත් බව මුලින්ම මතක් කර යුතුයි. මේ වගේ කුසල ධර්මයන් අනුමත කළේ අද දවසේදී විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙදිමයි කියන එකටත් මම සාක්ෂි වශයෙන් කතාවකුත් මතක් කළා. පින්වතුනි, මේ වගේ කුසල ධර්මයන් නිසා තමයි මනුස්සාත්ම භාවයන් ලැබෙන්නේ, දේවාත්ම භාවයන් ලැබෙන්නේ, බ්‍රහ්මාත්ම භාවයන් ලබන්න පුළුවන් වටපිටාව ලැබෙන්නේ. කිසිම වෙලාවක ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයකින් මිනිස්සු උපදින්නේ නැහැ, දෙවියෝ උපදින්නේ නැහැ, බ්‍රහ්මයා උපදින්නේ නැහැ. අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල මූලයකින්, කුසල ධර්මයකින් තමයි හැම වෙලාවෙම මිනිස්සු උපදින්නේ, දෙවියෝ උපදින්නේ, බ්‍රහ්මයා උපදින්නේ. ඒ මිනිස්සෙක් දෙවියෙක් ප්‍රඥෙක් නොවුනොත් මේ දුක්සහගත සසරෙන් එතර වෙනවා කියන ධර්මතාවයක්, එතර වෙන ධර්මය අවබෝධ කරගන්නවා කියන ධර්මතාවයක් යෙදෙන්නේ නැහැ. එහෙමනම් නිවන් මගට පළවෙනි අඩිතාලමයි මේ පින්කම, මෙබඳු කුසල් කියන කාරණාව මේ පින්වතුන් දරන්න. කුසලය කියන්නේ සසර දික් වෙන එකක් හෝ නිවනට සසර දුක් නැති කිරීමට පටහැනි එකක් නොවේ. නිවන් දකින්ට පළවෙනිම අඩිය, පළවෙනිම පඩිපෙළයි කුසල ධර්මය. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මා භික්ඛවේ පුඤ්ඤානම් බහයිත්ත සුකස්සේතම් භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤානන්ති. මහණෙනි, පිනට බය වෙන්නට එපා. පින කියලා කියන්නේ සැපට තව නමක්. පින කියලා කියන්නේ සතුටට තව නමක් කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කොට වදාළා. එබඳු පින්කම් නිසා පින්වතුනි, කවදාවත් ලෝකෝත්තර ධර්මයක් පැත්තකින් තැබේවා, ලෝකෙ තුල පවා කවදාවත් දුක්ඛිත ස්වභාවයකට පත් වෙලා නැහැ. කුසල ධර්මයන් නිසා ලෝකයේ තුලත් සැනසෙල්ලක්, සැපක්, රැකවරණයක්ම ලැබෙනවා මිසක අනාථ භාවයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දාන ආදී කුසල ධර්මයන් නුවණැති සත්පුරුෂයන් විසින් ඒකාන්තෙන් කොට යුතුයි. විශේෂයෙන්ම රූපසිංහ මහත්මා තමන් පින්කමක් කරගන්නවා වගේම ලෝකයට ආදර්ශමත් ධර්ම දේශනාවක් කළා. ඒ තමයි මම මේ දේශනාවක් හැටියට වචනෙන් කියනවට වඩා එතුම ජීවිතයෙන් ධර්ම දේශනාවක් කළා. යමෙක් ඉන්නවනම් යමක් සතු ඕනෑවට වඩා ඒක ඇලෙන්නේ නැතුව මෙලෝ විතරක් නෙමේ පරලෝ දකින ඇස් දෙකකුත් තියාගෙන මෙන්න මේ විදිහට කටයුතු කරන්න කියන කාරණාව ලෝකෙට පෙන්වුවා. ඉතින් මෙතනදී මම පුද්ගලයක් වර්ණනා කිරීම නෙමේ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ಗುಣ මොකු වෙන්න එපා, ගුණේ මකන්න එපා කියන කාරණාව. ඒ ಗುಣ ධර්මයේ පිහිටලා සත්පුරුෂ කමට කළ සත්ක්‍රියාවයි වර්ණනා කළේ, සත් අදහසයි වර්ණනා කළේ. ඒ නිසා මේ පින්වතුන්ලත් අදහස් කරගන්නට ඕනේ මෙබඳු කුසල ධර්මයන් ජීවිතයකින් සිද්ධ කරනවා කියන එක. ඒ වගේම දානාදී කුසල ධර්ම සිද්ධ කරන ගමන් සීලාදී ගුණ ධර්මයක පිහිටන්නටත් හැම දිනම උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වත්තුනි, සීලය කියන්නේ ජීවිතයකට ආභරණයක් වගේ, සීලය කියන්නේ ජීවිතයකට රැකවරණයක්, ආරක්ෂාවක්. සිල් නොරැකීම නිසා මරණින් මත්තේ පැත්තකින් තැබේවා. සිල් නොරැකීම නිසා මෙලොවම දඬුවම් විඳින, දුක් වෙන පුද්ගලයෝ අපිට හම්බ වෙලා තියෙනවා. මරණයෙන් පස්සේ පැත්තකින් තබන්න සිල් රැකීම නිසා නින්දා අහලා බැනුම් අහලා හිරේ විලංගුවේ වැටුණු කවුරුවත් ඉන්නවා කියලා මේ කවුරුවත් අහලා තියෙනවද? හොරකම් නොකිරීම නිසා, සත්තු නොමැරීම නිසා, කාමේ වර්ධව නොසිරීම නිසා, බොරු නොකීම නිසා, රහමෙර පානේ නොකිරීම නිසා දඬුවම් ලැබුවයි කියලා කවුරු හරි අහලා තියෙනවද? නැහැ. පින්වත්නි, ධර්මයක තියෙන වටිනාකම තේරුම් ගන්න මරණයෙන් පස්සේ වුණේ. ධර්මයක තියෙන ශ්‍රේෂ්ඨකම තේරුම් ගන්න, සීලාදී ගුණයක තියෙන නිර්භයකම තේරුම් ගන්න මරණයෙන් පස්සේ වුණේ. නුවණක් තියෙන කෙනෙකුට මේ ජීවිතේ හොඳට නැති ඔයගොල්ලන්ගේ අස්පනා පිට සීලයේ කානිසංශ, දුස්සීලකම කානිසංශ පේනවා, දැකලා තියෙනවා, අහලා තියෙනවා. හොරකම් කරලා සත්තු මරලා කාම වර්ධ හැසිරලා බොරු කියලා රහමෙර පාන්නේ කළ නිසා දඬුවම් විඳපු අය දඬුවම් විඳින අය ඔයගොල්ලෝ දැකලා ඇති, දන්නවා ඇති, අහලා ඇති. නමුත් සීල් රැකීම නිසා කවදාවත් දුක් විඳපු කෙනෙක්, දුක් විඳින කෙනෙක්, හිරේ විලංගේ වැටුණ කෙනෙක්, නින්දා පහස අහපු කෙනෙක් ඔයගොල්ලෝ දකින්න නැත්තම් සීලයේ සුවක්ඛාත බව, සීලයේ සාන්දෘෂ්ටික බව, කල් නොයවා විපාක දෙන බව, ඒ කාරණාවෙම මේ පින්වතුන් තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් අරගෙන පරලෝ පැත්තකින් තැබේවා නුවණැති ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් හැටියට, යහපත් පුද්ගලයෙක් හැටියට මෙලොව ජීවිතය තුළද ප්‍රශංසාවට කීර්තියට ලක්කරන සීලාදී ගුණධර්මයන්ගේ අපි පිහිටිය යුතුයි කියන අදිෂ්ඨානයක් ඇති කරගන්නට ඕනේ. එවගේම දන් දෙමින් සිල් රකිමින් කටයුතු කළොත් ඒ කාන්තින් ඒ ජීවිතය මනුස්සාත්ම භාවයක් හෝ දේවාත්ම භාවයක් කියන උත්තරීතර ආත්ම භාවයක් ලබන්නට සුදුසුයි. පින්වතුනි, මෙතනදි සිහි කටයුතු තව කරුණකුත් තියෙයි. මේ වගේ පින්කම් කිරීම නිසා මනුස්සාත්ම භාවයන් ලැබෙන බව ඇත්තයි, දේවාත්ම භාවයන් ලැබෙන බව ඇත්තයි. එතකදුවත් මේ අනවරාග්‍ර සංසාර දුක අවසන් කරන්නට ඒ ධර්මතාවය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. දානාදී කුසල ධර්ම සිද්ධ කරමින් සීලාදී ගුණ ධර්මයක පිහිටලා නුවණැති පුද්ගලෙක් හැටියට තවත් යමක් කටයුතුයි. ඒ තමයි ශ්‍රේෂ්ඨතම වූ ශාස්ත්‍රඥ වහන්සේ නමක් අපිට හම්බ වෙච්ච මේ යුගයේ මේ දුක්සහගත සසර නිමා කරන සද්ධර්මය අවබෝධ කරගත යුතුයි. පින්වතුනි, අතීතයේදී බුදුරජාණන් වහන්සේලා වුණ තරම් ලෝකෙ පහළ වෙන්න ඇති. ඒ බුදුරජාණන් වහන්සේලා සසර දුක්ගිනි නිවන සද්ධර්මය වුණ තරම් දේශනා කරන්නට ඇති. අපිත් මිනිස්සු වෙලා ඉන්න ඇති. ඒකම ශාසනයක්වත් ආදරෙන් අපි ඇසුරු නොකළ නිසා, ඒ සද්ධර්මය අවබෝධ නොකළ නිසා, නොවුණු නිසා මේ දුක්සහගත සසරේ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් තාම අපි එනවා. පින්වතුනි, මේ සසර නිකම්ම අපි ආවන්නේ මේ නිකම්ම එනව නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අන්නමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්දාවතං සංසාරිතං මමං චේවතුම් මහකංච. මහණෙනි, මේ සසර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙන්වන්නේ නැහැ. මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා, තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් බොහෝ කාලයක් මේ සසරේ මේ අත දිව්ව සැරිසිරුවා කියලා භාගතුන් වහන්සේ පෙන්වා වදාලා. මහණෙනි, මේ සත්‍ය නිකම්ම සසර දිව්ව සැරිසරුව නෙවේ. මේ දීර්ඝ සංසාරේ එනකොට මව් මල දුකට තමන්ට ඇඟලේ කිරිකල්ල පෝපු ආදරණීය මව මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. දාඩිය මහන්සියෙන් හරි හම්බ කළ පෝෂණය කළ පියා මල දුකට අඬපු කඳුළු එකතු කළා නම් මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. පුංචි කාලේඳන් තුරුලේ තියාගෙන හදපු තමන්ගේ දුව පුතා මරුණු වෙලාවේ අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි. ඒ වගේම සහෝදරය සහෝදරී ඥාති හෙතෙයිසින් මරුණු දුකට අඬපු කඳුළු එකතු කළා නම් වෙන වෙනම මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒ විතරක් නෙමෙයි අද මෙහෙම හිටියට අපි පින්වතුනි මේ දීර්ඝ සංසාරේ එනකොට ඇස් දෙකම අන්ධ වෙලා පය ගල් මුල් වල හැපි හැපි වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාරෝ ලෝණ තරම් තියෙන්න ඇති. ගස් ගල් පර්වත වලින් වැටලා හිස පොඩි වෙලා නරන ජීවිත ඕන තරම් තියෙන්න ඇති. හොරි කුෂ්ඨ දද හැදිලා මුළු ලෝකෙම පිළිකුල් කරන ආත්ම භාව හැදිලා ජීවිතය අවසන් වෙච්ච වාරෝ ලෝණ තරම් තියෙන්න ඇති. අත්පය හතරම නැතුව පිළෙක් විල මරුන ජීවිත වුණ තරම් තියෙන්න ඇති. ඒත් පින්වතුනි භවයෙන් වැහිලා නිසා අපිට ඒව පේන්නේ නැහැ. අපිට නොපෙනුනත් භවය තුල නිබඳු දුකක් පවතින නිසා භවය තුල ඉන්න සත්වයෝ නිබඳු දුකක් විඳින නිසා ලෝතර බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. සසර බොහෝම දීර්ඝයි. මේ තරම් දුක් විඳලා තියෙනවා අඬපු කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළාම ඒක අපිට ටිකක් පිළිගන්න බෑ වගේ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාගේ මනස දන්න හින්දම කියනවා, දේශනා කරනවා, පටිච්ච සමුප්පාද ධර්මයේ දන්නා වූ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් කැරෙන්න මගේ වචනේ ලෝකයා විශ්වාස කරන්නේ නැහැ කියලා. සසර ගොඩාක් දුක් විඳලා තියෙනවා අඬපු කඳුළු මහා මෝදි ජලයට වැඩි කියලා කිව්වහම අපිට හිතෙන්නේ මේ බය කරන්න හදනවා, බර කළා පෙන්වන්න හදනවා, අතිශෝක්තියක් අතිවර්ණනාවක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කෙනෙක් යහපත් මාර්ගයට ගණ්ඩවත් බුරු කියන කෙනෙක් නෙමේ. පින්වතුනි අපි සසර එච්චර දුක් විඳලා තියෙන හින්දමයි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියලා කියන්නේ. තව මේ මනුස්ස මට්ටමේ තියෙන දුක විතරක් හින්ද නෙවේ, ප්‍රේත අසුර නිරිතිරි සංකින සතර අපායේ තියෙන අනවරාග දුකත් සිහි කළයි තථාගතයන් වහන්සේ සසර දුකයි කියලා කියන්නේ. ඉතින් මේ දුක්සහගත සසරෙන් අපිට ඈතර වෙන්න තියෙන එකම මාර්ගය තමයි සද්ධර්මය. නමුත් සද්ධර්මය නොදන්න ලෝකයා හරියට පොඩි ළමයි වගේ. මේ මුළු ලෝකෙටම තියෙන ප්‍රශ්නෙත් දුකමයි. මේ පින්වතුන් හොඳට හිතලා බලන්න, පුද්ගල තරාතිරං මිමි ඔක්කොම පැත්තකින් දාලා ඇත්තටම ඔක්කොමලා කරන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. උපන්න දවසේ ඉඳලා මැරෙන මොහොත දක්වාම ඕගොල්ලෝ හොයන්නේ සැප සතුට දෙක නෙමෙයිද කියලා බලන්න. රාජකාරිය කුමක් වේවා, නිලතලය කුමක් වේවා, තරාතිරං කුමක් වේවා, හැම කෙනෙක්ම හොයන්නේ සැප සතුට දෙක නෙවෙයිද? හැම කෙනෙක්ම උත්සාහවත් වෙන්නේ දුක ජීවිතෙන් අයින් කරගන්න නෙවෙයිද කියලා බලන්න. අපි රස්සාවක් කරන්නේ, ඉගෙනීම් කටයුත්තක් කරන්නේ මොකක් නිසාද? දුක නැති කරන්න, සතුටින් ඉන්න, සැපෙන් ඉන්න. නමුත් අපි දන්නේ අපි දුක නැති කරන්න කියලා කරන දේ තව දුක ඇති කරන හේතුවක් වෙලා කියලා. පළඟැටියා දිහා බලන්න පළඟැටියා කියන සතා පහන්දලට ගොඩාක් ආසයි, ගොඩක් කැමති. ඒ සතා ආස කරන දේ ලබා ගන්නවා කියන්නේ පහන්දලට පනිනවා. පනිනකොට පිච්චෙනවා, දුක එනවා. ටිකක් හරි පන තිබුණොත් මොකද කරන්නේ? යමක්ද දුක, යමකින්ද දුකාවේ පහන්දලටම පයින්නවා. මැරෙන කම්ම කරන්නේ දුකම විඳින්මින් දුකටම තණ්හා කරන එක. දුකම විඳින්මින් දුකට තණ්හා කරනවා කියලා කියන්නේ අපි පැත්තක ඉඳලා. පළඟැටියට ඒක පේන්නේ නැහැ. පළඟැටියට තේරෙන්නේ නැහැ. පළඟැටියා හිතන්නේ පහන්දල ලස්සනයි, කැමති, තමන් ලස්සන දේ කැමති දේ ලබා ගන්නයි පණින්නේ. පිච්චෙනකොට දුක එනවා. දුක වෙන එක පහන්දල වෙන එකක් කියලා එයා හිතන්නේ. පැත්තකින් අපිට හිතෙන්නේ පහන්දල්ල කියන්නේ දුක කියන්නේ දෙකක් නෙමෙයි එකක් කියලා. ඒ පළඟැටිය මෝඩයි කියලා පළඟැටිය දන්නේ. පළඟැටිය මෝඩයි කියලා දන්නේ භවයේ උසස් වෙච්ච අපි. පින්වතුන් දන්නවද පළඟැටිය කරන වැඩේම ඕගොල්ලොත් අපිත් කරනවා. දුකම විඳින්මින් දුකටම තණ්හා කරනවා. ඒත් අපි දුකම විඳින්මින් දුකට තණ්හා කරන්නේ කියන ටික දන්නේ. දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං. අපි දුක දන්නෙත් නෑ, දුකේ ඇතිවීම දන්නෙත් නෑ. අපි දුකම විඳින්මින් දුකටම තණ්හා කරන බව තේරෙන්නේ භවයේ උසස් මානසික මට්ටම කදාගත් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලට. ඉතින් අපි හැමදාම සසරේ දුක නැති කරන්න කියලා කලේ දුක ඇති වෙන දෙයක්මයි. දුක නැති කරන්න කියලා කළදී දුක ඇති වෙන හේතුවක් වෙන නිසායි අපි මොනතරම් උත්සාහවත් වුණත් දුක අපේ ජීවිතවලින් නොගෙවුනේ. මම මේ ටික මතක් කරන්නේ පින්වතුනි, බුද්ධෝත්පාද කාලයක් හැමදාම ලැබෙන්නේ නැහැ. මනුස්ස ජීවිතයේ හැමදාම ලැබෙන්නේ නැහැ. නිවන් දැකීම පැත්තකින් තැබේවා, කුසල ධර්ම සිද්ධ කරගන්න වටපිටාව හෝ හැමදාම ලැබෙන්නේ නැහැ. බොහෝම කලාතුරකින් ලබාගත් මනුස්ස ජීවිතයකින් විතරයි මේ ටික කරගන්න පුළුවන්. මම දැක්කා එක ෆොටෝ එකක් තියෙනවා, මේ ස්වාමීන් වහන්සේ නමක් යන තැනකදී මරණයට කැප වෙලා හිටපු ගවයෙක් නිදහස් කරන්න ගියාම ගවයා දන ගහලා වඳින ෆොටෝ එක මම දැකලා තියෙනවා. ඒක හරි පුදුම ආශ්චර්යමත් දෙයක් හැටියට තමයි ලෝකේ දකින්නේ. ඇත්තටම ආශ්චර්යමත් දෙයක්. තිරසංගත සතෙක් එහෙම දන නමල වන්දනා කළා කියනකොට හිතන්නවත් අමාරු. එතකොට හිතාගන්න තිරසංගත සතෙක් වුණාම පින් දහම් කරනවා කියන එක මොනතරම් දුෂ්කරද කියන එකයි එකෙන් තේරෙන්නේ නේද? වෙන දෙයක් නෙමෙයි. ඉතින් මෙතෙන්දී මට මතක් කරන්න ඕනේ දේ තමයි මේ දුර්ලභ බුද්ධෝත්පාද කාලේ ලැබුණු වෙලාවේදී, මනුස්සාත්ම භාවයත් ලැබුණු වෙලාවේදී, සද්ධර්මයේ වටපිටත් ලැබුණු වෙලාවේදී මේ අවස්ථාව අතහැර ගන්න එපා. සසර දුකට වැටුණොත් අපිව බේර ගන්න කෙනෙක් ඉන්නේ නැහැ. ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න හැම දිනම උත්සාහවත් වෙන්න ඕනේ. පින්වතුනි, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවුණු කෙනාගේ මනස පුංචි ළමයෙක්ගේ වගේ, පොඩි ළමයෙක්ගේ වගේ දුක උපද්දවාගෙන දුක් විඳිනවා. අවිද්‍යාව නිසා දුක් විඳිනවා. අපි අර දැක්කා පළඟැටිය ගැන. හිතලා බලන්න, පැත්තකට වෙලා ඉන්නකොට පහන ඇවිල්ලා ඇඟේ හැපුන්නේ නැහැ. තමන්ම පහනට පැනලයි දුක් විඳින්නේ. ඒ වගේම ලෝකේ ධර්මයේ නැති කෙනා පොඩි ළමෙක් වගේ කියලා කිව්වේ දුක එන විදිහට ප්‍රාර්ථනා කරලා. දුක් විඳිනවා මිසක තියෙන දෙයකට දුක් විඳිනවා නෙවෙයි. මංගෝකට අර උපමාවක් හැටියට කියන්නේ වතුර తిරුණු ලින්දක් කරි පොකුණක් කරි වැවක් ගාවකට ගිහිල්ලා මහ කළු ගලක් අරගෙන මේ ගල යට යන්න එපා උඩ පා වේවා කියලා ප්‍රාර්ථනා කළා ගල වතුරට දාන්නකො දැන් මහ මොකද වෙන්නේ අපි ප්‍රාර්ථනා කළාට අපේ ප්‍රාර්ථනාව නොබල නොසලකා ගල යටයයි අපි ප්‍රාර්ථනා කළේ යට යන්න එපා උඩ පා වේවා කියලා ප්‍රාර්ථනා කළා තමයි ගල වතුරට දැම්මේ නමුත් අපේ ප්‍රාර්ථනාව නොසලකා ගල යට ගියා දැන් බලන්න අපේ මනස දිහා ඉබේම තමන් කැමති දේ නොලැබීමේ දුක ඇවිල්ලා නැද්ද කියලා අපි කැමති අපි බලාපොරොත්තුනේ අපි ප්‍රාර්ථනා කළේ ගල උඩ පා වේවා කියලා නමුත් ගල යට ගියා ඉබේමයි බලාපොරොත්තු දේ නොලැබීමේ දුක ඇවිල්ලා තියෙන හොඳට හිතන්න මේ දුකාවේ ගල යට ගියේ හින්දාද අපේ වැරදි ප්‍රාර්ථනාව නිසාද කියලා අපිට දුකාවේ ගල යට ගියේ හින්දා නෙමෙයි අපි ගාව තියෙන වැරදි ප්‍රාර්ථනාව වැරදි අදහස නිසා යට යන ගල උඩ පා වේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් වෙන මනසත් මේ ලෙඩ වෙන රූපය ලෙඩ නොවේවා දිරන රූපය නොදිරාවා මැරෙන රූපය නොමැරේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් වෙන මනසත් අතර වෙනසක් නැහැ මම හිතනවා ඔය කවුරුත් කැමති නැහැ ලෙඩ වෙනාට ඔය කවුරුත් කැමති නැහැ මහලු වෙනාට ඔය කවුරුත් කැමති නැහැ මැරෙනවට එකන ඔය කවුරුවත් කැමති නැහැ ගල යට යනවට උඩ පා වෙනවට තමයි කැමති ලෙඩ නොවි ඉන්න මහලු නොවි ඉන්න නොමැරින්නයි කැමති ලෙඩ වෙන රූපේ දිරන රූපේ නැසෙන රූපේ යථාර්ථය එකයි නමු ධර්මය ගැන ලෝක ස්වභාවය ගැන අවබෝධයක් නැති වුනහම අපිට හිතෙන්නේ මේ රූපය මම කියලා මේ රූපය මගේ කියලා මේ රූපය මගේ ආත්මයයි කියලා ඒ හින්දායි අපි එහෙම ප්‍රාර්ථනා කරන්නේ රූපේ ස්වභාවය දැනගෙන හිටියානම් රූපේ ස්වභාවය දැනගෙන තිබුණානම් රූපය කියන්නේ මෙබඳු ධර්මතාවයක් උරුම වස්තුවක් මිසක ඒක මම හෝ මගේ හෝ මගේ ජීවිතේ නෙවෙයි ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා දැනගෙන හිටියානම් ධර්මය ඉගෙනගෙන හිටියානම් එහෙම ප්‍රාර්ථනා කරන්නේ ධර්මය නොදන්නකොට තියෙන අවාසිය තමයි අන්නර කුඩා දරුවෝ වගේ ප්‍රාර්ථනා නොකොට යුතු දේ ප්‍රාර්ථනා කළ දුක් වෙනවා යට යන ගල උඩ පා වේවා කියලා ප්‍රාර්ථනා කළ දුක් වෙන කෙනත් මම හෝ මගේ දරුවෝ හෝ දෙමව්පියෝ හෝ ඥාති හිතේසින් හෝ ලෙඩ නොවේවා මහලු නොවේවා නොමරේවා කියලා ප්‍රාර්ථනා කරලා දුක් වෙන ලෝකයක් අතර වෙනසක් නැහැ. මෙතෙන්දි මම මතක් කළේ පින්වතුනි මේ වගේ දුක ඇති වෙන විදිහේ ප්‍රාර්ථනා කළා දුක් වින්දේ අදයි එක නෙමෙයි හැමදාම සසරෙදි කළේ එක. අවාසනාව අබුද්ධෝත්පාද කාලෙක නම් වෙන කරන්න දෙයක් නැහැ. නමුත් බුද්ධෝත්පාද කාලයක් ලැබිලත් ඒ බුදුහාමුදුරු අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ දුක නැති කරන දුක නැතිතන නැති කරන ප්‍රතිපදාව ඒ ධර්මයක් තියෙද්දිත් ධර්මයක් නැති ඇත්තෝ වගේ මිත්‍යා ප්‍රාර්ථනා තුලින් දුක් විඳිනවා නම් ඒකයි අවාසනාව එනිසා මම මේ වටපිටාව මතක් කළේ මම මාතෘකා කළ ධර්මය විස්තර කරන්න කලින් ඔගලන්ට ලැබුණු මේ ආත්ම භාවය අවාසනාවන්ත එකක් කරගන්න එපා. පින්වත්නි හරි සංවේගය ඇති වෙන සිද්ධියක් තියෙනවා. ඒ තමයි පින්වතුන් දන්නවා මේ ශාසනේ බුදුහාමුදුරුව වගේම මේ සද්ධර්මයේ නැමැති ධර්ම චක්‍රය ඒ ආකාරයෙන්ම පවත්වන්න පුළුවන් පවත්වන එකම කෙනා තමයි සරියුත් මහ රහතන් වහන්සේ ධර්මසේනාධිපතින් වහන්සේ ඒ සරියුත් මහ රහතන් වහන්සේ බොහෝ කාලයක් ලෝකේ වැඩෙඳමින් අහිංසක ලෝකය සසර දුකින් එතර කළා. අහිංසක ලෝකය සසර දුකින් එතර කරන සද්ධර්මයේ ලෝකේ පිහිටුවන්ට උපකාර කළා. ජීවිතය අන්තිම කාලේ පිරුණම් පාණ්ඩ කිට්ටුව තමන්ට ඇඟලේ කිරි කළ දුන්නු ආදරණීය අම්මා මිත්‍යා දෘෂ්ටියෙන් හිටියේ අම්මව සම්මාදිට්ඨි කරවලා පිරුණම් පාණ්ඩ කියන අදහස් ඇතුව අන්තිම ගමන සරියුත් මහ රහතන් වහන්සේ උපන්න නාලක ගමත පිටත් වෙද්දී බොහෝ භික්ෂුන් වහන්සේලා පිටුපසින් වැඩියා. පෘථග්ජන භික්ෂුන් වහන්සේලා අඬා අඬා විලාප දෙමින් රහතන් වහන්සේලා සියලු සංස්කාරය අනිත්‍යයි කියන ධර්ම සංවේගයෙන් වඩිනකොට සරියුත් මහ රහතන් වහන්සේ කියනවා, දේශනා කරනවා, "ඇවැත්නි, මේ මොහොත මං වෙනුවෙන්වත් ප්‍රමාද වෙන්න එපා. මං වෙනුවෙන්වත් ප්‍රමාද වුණොත් ඕගොල්ලෝ මේ දුක්සහගත සසරට වැටෙනවා. හැම දිනම ආපහු යන්න. මටත් කරන උපකාරය තමයි අප්‍රමාදීව මේ ධර්මයක මොහොතක් කරී හැසිරෙන්න. උභේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා." සරියුත් මහ රහතන් වහන්සේ දේශනා කරනවා, "උභේන මිදම් මරණමේව නාමරණං පච්චාවා පුරේවා. දෙපසින්ම මරණයයි, නොමැරීමක් පෙරවත් පසුවත් නැහැ" කියලා. මැරිලා ඉපදෙනවා, ඉපදිලා මැරෙනවා. ආයෙත් මැරිලා ඉපදිනවා, ඉපදිලා මැරෙනවා. මේකයි සසර. එබඳු සසරෙන් එතර වීම සඳහා මං වෙනුවෙන්වත් ප්‍රමාද වෙන්න එපා කියලයි සරියුත් මහ රහතන් වහන්සේ ලෝකයට ප්‍රකාශ කළේ. පින්වතුනි, ඒ නිසා එදා බුද්ධාදී උත්තමයේ හිටියානම් ගහලා බැනලා නිඳා කළා හරි අපිව ධර්මයට යොමු කරයි. නමුත් අද දවසේදී එබඳු උත්තමයෝ නැහැ. ඒ නිසා අපිට බුද්ධිමත් වෙන්න වෙනවා. පින්වතුනි, මේ අවුරුදු 50ට 60ට විතරක් ජීවිතේ මනින්න එපා. ජීවිතය කියලා කියන්නේ මේ අවුරුදු 50ට විතරක් නෙවෙයි. අපිට නොපෙනුනාට මේ සසර ගොඩාක් දීර්ඝයි, ගොඩාක් විසමයි, ගොඩාක් කටුකයි. මේ ලැබෙන වටපිටාවවත් ලැබෙනවා නම් සතර දුකක් නොකිය යුතුයි. පින්වතුනි, මාළු ටැංකියක ඉන්න මාළු ටිකක් දිහා බලන්න. මාළු ටැංකියක ඉන්න මාළුන්ට මුළු ලෝකෙම එච්චරයිනේ. ඒ මාළු ටැංකියේ ඉන්න මාළු එක්ක කතා කරන්න පුළුවන් කමක් තිබුණා නම් ලෝකේ කියන්නේ ওই ටැංකිය විතරක් නෙවෙයි. ලෝකේ කියන්නේ මහ විශාලයි. වාහන තියනවා, ගොඩනැගිලි තියනවා, මිනිස්සුයෝ ඉන්නවා කියලා කිව්වොත් බොරු කියන්න එපා කියලා කියයි. ඒ නිසා මිනිස්සුයෝ මාළු ටැංකියේ ඉන්න මාළු ටික එක කීයටවත් පිළිගන්නේ නැහැ. කුමක් නිසාද? එයාට නොපෙනෙන නිසා. හැම කෙනාටම ජීවිතයට අත්දැකීම තමන්ගේ ඇහැ කන දිව නාසය ශරීරයට හම්බ වෙන අරමුණ. ඒ සතා උපන්න දවසේ ටැංකියේ ඉඳලම නම් උපන්නේ, ටැංකියේම නම් හැදුනේ වැඩුනේ. එයා දන්නේ මුළු ලෝකෙම එච්චරයි. හැබැයි එයාට නොපෙනුනාට, එයා නොපිළිගත්තට ලෝකෙ කියන්නේ එච්චර නෙවෙයි. අපි ලෝකේ ඔච්චර නෙමෙයි, තව ගොඩාක් තියෙනවා කියලා කිව්වොත් පිළිගන්නේ නැහැ. ඒ වගේ පින්වතුනි, අපිත් නොදන්නවා වුණාට අපිත් ඉන්නේ ටැංකියක. ඇහැ කන දිව නාසය ශරීරය කියන මනස කියන මේ ආයතන වලට ගෝචර අරමුණු ටික තුල විතරයි අපි ජීවත් වෙලා තියෙන්නේ. ඒ ටික තුලම හැදිලා, ඒ ටික තුලම ජීවත් වෙන අපි දන්නේ ඔච්චරයි. බුදුරජාණන් වහන්සේ මේ සසර ගැන, සසර දුක්සහගත බව ගැන කුසල කුසල ධර්මයන්ගේ වටිනා නොවටිනාකම ගැන සසර දුකින් එතර වෙන ධර්ම මාර්ගය ගැන මේ දේශනා කරන මේ ටැංකි සහගත ජීවිතෙන් එළියට ගිහිල්ලා. ඉතින් ඒ කරන දේශනා ටැංකියට තියලා ආදේශ කරලා බලනකොට නොපෙනුණු නොතේරුණු තේක පුදුමයක් නෙමෙයි. අපි අර මාළු ටැංකියේ ඉන්න මාළුන්ට වාහන තියනවා ගොඩනැගිලි තියනවා කිව්වහම මාළුවා කිව්වොත් කෝ තියනවා නම් පේන්න එපා කියලා ටැංකිය ඇතුළේ විතර බැලුවම හරියයිද? පෙනුන නම් තමයි පුදුම. සසර ගොඩාක් දීර්ඝයි, මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි. මෙහෙම කියලා දේශනා කළ දේශනාවන් අපි අපිට පේන වටපිටාවට ඇඳලා බලනකොට නොපෙනුනට පුදුමයක් නැහැ, පෙනුනන් තමයි පුදුමයි. ඒ නිසා මම මේ මුල් කරුණු ටික ඔක්කොම මතක් කළේ මට දේශනා කරන නම් බොහෝ තී. නමුත් ටිකක් හිතන්ත යමක් විතරයි මම මෙතෙන්දි මතක් කරන්නේ. ඊගාව කාරණාව මතක තබා ගන්නට මම මේ ගැඹුරු ධම් කරුණු ටිකක් තියෙන එක විස්තර කරනවා. ඒක විස්තර කරන්න කලින් ආධුනික පිරිසක් ඉන්න නිසා මේ ටික මම මතක් කරන්නේ. විශේෂයෙන් බෞද්ධයෙක් හැටියට තුනු රුවන් කියන එකේ වටිනාකම තේරුම් ගන්න. මේ ලෝකේ තියෙන රුවන් වලින් වටිනාම රුවන් තමයි තුනු රුවන්. රුවන් කියන්නේ මැණික්. කෝටි ගණනක් වටිනා මැණිකක් වටිනාකම නොදන්නා වූ නොදරුවෙක් අතේ තිබුණොත් ඒ වටිනා මැණික එයාගේ ජීවිතයෙන් අයින් කරන්න වියදම් කරන 750ක් නැත්තම් රුපියලක්. 750ක රුපියලක සීනි බෝලයක් දීලා අනේ පුතේ මේ බලන්න මේක මොනතරම් රහද මේක අරගෙන ඕක දෙන්න කිව්වොත් අර ළමයා දෙනවා. ඇයි ඒ? කෝටි ගන්නක් වටිනවා වුණාට වටිනාකම දන්නේ නැති නිසා. වටිනාකම දන්නා වූ කෙනෙක් ළඟ ඒ වටිනා මැණික තිබුණොත් රුපියලක් 750ක් දීලා ගන්න පුළුවන් වෙයිද? ගන්නවා තියා ගුටි කන්න තමයි වෙන්නේ. ඒ වගේ ඔගොල්ලෝ දන්නවද ලෝකේ තියෙන වටිනාම රුවන් මැණික් වලින් වටිනාම මැණික් ටිකක් රුවන් ටිකක් තමයි තුනු රුවන්. මේ තුනු රුවන් වැඩ ඉන්නේ වටිනාකම නොදන්නා ලෝකයා තේනම් නොදන්නාකම වටිනාකම නොදන්න නොදරුවෝ වගේ අය තේනම් තුනු රුවන් ඒගොල්ලන්ගේ ජීවිතෙන් අයින් කරන්න වේදම් කරන්න ඕනේ 750ක රුපියලක සීනි බෝලයක් විතරයි. ඒ සීනි බෝලයක් වගේ ඇහැට ප්‍රියමනාප රූපයක් පෙන්වනවා නම් කලර් ටීවී එකකින් හොඳ සද්දේන සංගීතයක් අහන්න දුන්නා නම් නාසයට හොඳ ගන්ධයක් දිවට හොඳ කෑමක් කයට හොඳ ස්පර්ශයක් දුන්නා නම් රුවන් ඕනෙත් නැ තුනු රුවන් ඕනෙත් නැ මුකුත් ඕනෙ නැති ආය හොයන්න බලන්න කිසි කෙනෙකුට ඕන කමක් තියෙයිද? ඕන කමක් ඇයිද? නැහැ. ඕගොල්ලෝ දන්නවද 750ක රුපියලක සීනි බෝලයක් ඕගලන්ට දීලා කෝටි ගාණක් වටිනා වස්තුවක් ඕගලන්ගේ ගයින් කළා කියලා ඕගොල්ලෝ දන්නේ නැතුව ඇති. ඒ 750ක රුපියලක සීනි බෝලයක් වගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන අරමුණක් ඕගලන්ට දීලා අනව රාග දුක්සහගත සසරෙන් එතර වෙන සද්ධර්මයෙන් ඕගලන් අයින් කළා. සද්ධර්මයේ ඡායාවක්වත් ඕගලන්ගේ ජීවිතේට අවශ්‍ය නැති බවම පෙන්නලා ඕගලන්ගේ ජීවිතයේ ධර්මය කියන එකක් ඕනේ නෑ ගණයටම පෙන්නලා වටිනාකම නොතේරෙන මට්ටමේ අඩියටම දාලා. නමුත් තුනුරුවන්ගේ වටිනාකම තේරෙන කෙනෙක් ඉන්නෝ නම් එයාගේ ජීවිතය අර වගේ චූටි දෙකින් තුනුරුවන්ගෙන් අයින් කරන්න බෑ. ඒ නිසා බෞද්ධය හැටියට මම ඔයගලන්ට මතක් කරන්නේ ගතානුගතිකව දුවන ලෝකෙට අනුව දුවන්න එපා. දුවන සමාජ රටාවට අනුව දුවන්න එපා. ජීවිතය ගැන හිතලා බලන්න. ස්වාමීන් වහන්සේලගේ පැත්තෙන් ගත්තත් ගිහි පින්වතුන්ගේ පැත්තෙන් ගත්තත් ඔහේ දුවන්නම් වාලේ දුවන සමාජ රටාවකට එකතු වෙලා ඔහේ දුවනවා කාලා බීලා ඉඳ හදනවා. නමු ජීවිතේට යාවක් තියනව නේද කියලා කවුරුවත් හිතන්නේ නැහැ. ඉතින් මේ හිතන්න නුවණ කම්බ වෙච්ච වෙලාවේ අපි හිතුවේ නැත්තම් ආපහු හිතන්න අපිට මේ වගේ නුවණක් තියෙන පරිසරයක් හම්බ වෙන්නේ නැති වෙයි. ඇයි? හිතන්න පුළුවන්කම ලැබුණු වෙලාවේ ඒකෙන් ප්‍රයෝජන නොගත් එකම අකුසලයක් වෙයි මේ වගේ මානසික මට්ටමක් නොලැබෙන්න. ඒ නිසා හැම දිනාම බුදුරජාණන් වහන්සේ සසර දුක්ගිනි නිවීම පිණිස දේශනා කළ ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ජීවිතයට නැඹුරු කරන්න කියන කාරණාවත් මතක් කරනවා. පින්වතුනි, මම අද මාතෘකා කළේ බොහොම වටිනා දහම් කරුණු ටිකක්. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය කියන එක පරිපූර්ණව ඇති වෙනව නම් ඇති වෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය පරිපූර්ණව ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේ ටික තේරුම් ගත්තොත් අපි ලැබපු මනුස්ස ජීවිතේ හිස් නෑ. අපි ලැබුණු මනුස්ස ජීවිතේ අපි දිනුවා වෙනවා, ජයග්‍රහණය කළා වෙනවා. ඒ නිසා ගැඹුරු වුණත් ඒ ධර්මයේ ටිකක් තේරුම් ගන්න හැම දිනාම උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ සම්මා දිට්ඨිය පරිපූර්ණ වෙන්න බොහොම වටිනා කාරණා රාශියක් වෙන විශේෂයෙන් කරුණු 8ක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දුක්ඛේ ඥානං, දුක පිළිබඳ නුවණක් තියෙන්නට ඕනේ. දුක්ඛ සමුදය ඥානං, දුක ඇතිවීම පිළිබඳ නුවණක් තියෙන්නට ඕනේ. දුක්ඛ නිරෝධේ ඥානං, දුක් නැතිවීම පිළිබඳ නුවණක් තියෙන්නට ඕනේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං, දුක් නැති කරන ප්‍රතිපදාව ගැන නුවණක් තියෙන්නට ඕනේ. ඒ හතර ගැන නුවණ තියෙන්නට ඕනේ. ඒ නුවණ පරිපූර්ණ වෙනවා කොහොමද? පුබ්බන්තේ ඥානං, ඒ ධර්මතා හතර ගැන පෙර අතීත සිද්ධාන්තයේ පෙර ධර්මතාවය ගැනත් නුවණයි. අපරන්තේ ඥානං, මේ ධර්මතා හතර අනාගතයට සම්බන්ධ වෙන හැටිත් නුවණයි. පුබ්බන්ත අපරන්තේ ඥානං, පෙර නිසා දැන් නිසා අනාගතයට මේ ධර්මතා හතර ඇති වෙන හැටි ගැනත් නුවණයි. පටිච්ච සමුපාද ධම්මේසු ඥානං කියලා මේ පටිච්ච සමුපාද ධර්මයක් තියෙන්නේ කියන ධර්මතාවය ගැනත් නුවණයි. මෙන්න මේ ධර්මතා අටම සම්පූර්ණ වුණහමයි මෙන්න මේ සම්මා දිට්ඨිය පරිපූර්ණයි කියන ගණයට යන්නේ. අපි එතනදී ටිකක් බලමු දුක්ඛේ ඥානං කියන්නේ මොකක්ද, දුක්ඛේ අඥානං කියන්නේ මොකක්ද කියලා. මේ ටික විස්තර කරන්න ගියොත් දේශනාව ගොඩක් දීර්ඝ වෙයි. නමුත් අපි පුළුවන් විදියට කරමු. අදත් අපි දුක දන්නවා. අපි හැමෝම දුක දන්නවා. මොකද්ද? ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මහලු වීම, මරණය, අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, හිතන දේ බලාපොරොත්තු වෙන දේ නොලැබීම දුකයි කියලා දන්නවා. නමුත් අපි දුක දන්න විදිහට දන්න ටිකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ දුක්ඛේ ඥානං කියලා. මේ විදිහට දන්න අපිට තමයි බුදුරජාණන් වහන්සේ දුක්ඛේ අඥානං කියලා කියන්නේ. මොකද අපි දුක දන්න විදිහට මේ ශාසනයෙන් බැහැර අන්නාගමික අයත් ඔය කියපු දුක් ටික දන්නවා. ඔය දුක් ටික දුක ගැන දන්නවා තමයි අපි, නෑ කියන්නේ. ඔය දුකයි, දුකයි කියලා දන්නවා. හැබැයි අපි දන්නේ ඥානෙ නෙවෙයි අඥාන විදිහට. ඒ මොකද දුක ආත්ම කරගෙන අපි දන්නේ. ඉපදෙන්නේ මම, ලෙඩ වෙන්නේ මම, මහලු වෙන්නේ මම, මැරෙන්නේ මම, නැත්තම් ඉපදෙන්නේ, ලෙඩ වෙන්නේ, මහලු වෙන්නේ, මැරෙන්නේ මගේ නෑදෑය, මිනිස්සයා, සත්වයා කියලා දුක ආත්ම කරගෙනයි අපි දකින්නේ. නමුත් දුක්ඛේ ඥානං කියනකොට ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛං කියලා මේ විදිහට දුක් ටික විස්තර කළා. සංකිටෙන පංච උපාදාන කන්ද දුක්ඛ, මේ දුක් ටික ඔක්කොම තියෙන්නේ පංච උපාදාන ස්කන්ධයකයි කියලා. ඒ පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකද්ද? පංච කියන්නේ පහයි, උපාදාන ස්කන්ධ කියලා කියන්නේ උපාදානය මම මගේ කියලා දැඩිව ගැනීමට හිත වූ ස්කන්ධ පහ තියෙනවා. මම මගේ කියලා දැඩිව ගන්නා වූ ස්කන්ධ පහක් තියෙනවා. මෙන්න මේ ස්කන්ධ පහේ දුක කියලා ඒ මම මගේ කියලා ගන්නා වූ ස්කන්ධ පහ මොකද්ද? ඒව කොහොමද හැදිලා තියෙන්නේ කියන කාරණාව දැක්කහමයි දැනගත්තහමයි දුක්ඛේ ඥානං කියන එක එන්නේ. දුක කියන එක මම, දුක කියන එක මගේ, නැත්නම් දුක කියන එක තව සත්වයේගේ තව පුද්ගලයේගේ කියලා දුක සත්ව පුද්ගලයේ භාවයෙන් දකිනකොට කියන්නේ නෑ දුක්ඛේ ඥානං කියලා. එතකොට කියන්නේ දුක්ඛේ අඥානං කියලයි. දුක්ඛේ ඥානං කියලා කියන්නේ දුක ඉපදීම කෙනෙක්ගේ නෙවෙයි, ලෙඩවීම, මහලුවීම, මරණය කියන එක කෙනෙක්ගේ, පුද්ගලයෙක්ගේ, සත්වයෙක්ගේ නෙවෙයි. මේක ධර්මතාවයක්, හේතු ප්‍රත්‍යයෙන් හටගන්න එකක්. මේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකයකට අයිති එකක්. අපි මමක ආධුනික අයත් ඉන්න හින්දා තේරෙන විදිහට පොඩි උපමාවකින් කියන්නම්. මේ ගහක් ගන්න. මේ ගහ සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ ආත්මයක් හෝ කියලා හිතෙනවද? එහෙම නැහැ. ওই ගහ දිහා බලන්ඩ ගහට තියෙනවා, ගහටත් තිබුණා පැලෑති කාලයක්. ඉතාම කුඩා අංකුරයක් අවස්ථාව තිබුණා, ඊට පස්සේ පැලෑටියක් කියන මට්ටම තිබුණා, ඊට පස්සේ සාමාන්‍ය මට්ටමේ පැලයක් කියන මට්ටම තිබුණා, තරුණ මට්ටමේ ගහක් කියන එක තියෙනවා, ඊට පස්සේ ඒක ලොකු වැඩුණු ගහක් කියන බවට පත් වෙනවා, ක්‍රමක්‍රමයෙන් ඒ ගහ දිරනවා, ඒ ගහට ලෙඩ හැදෙනවා, ඒ ගහේ ආයුසන්තතියක් තියෙන ඉවර වෙලා ඒ ගහ මැරෙනවා. හොඳට බලන්න ඒ අචේතනික වස්තුවේ කුඩා කාලයේ, ළමා කාලයේ, තරුණ කාලයේ ඒකෙත් දිරන බව, මහලුකමක් තිබුණා, ඒ ගහටත් ලෙඩ රෝග හැදුණා, ඒ ගහත් මැරුණා, මරණයටපත් වෙනවා. එතකොට මේ ගහට හිතනවද, ගහ දන්නවද? දැන් මම කුඩා කාලේ, මම පැලෑටි කාලේ, මම කුඩා කාලේ, මම තරුණ කාලේ, මම දැන් ලොකු ගහක්, දැන් මම ලෙඩ වෙලා, මම මහලු වෙලා, මම මැරෙයි කියලා ගහට හිතෙනවා කියලා ඕගොල්ලෝ හිතනවද? එහෙම නැත්නම් ගහට ඒව දැනෙනවා කියලා හිතනවද? නැහැ. ඒක තමයි රූපේ ස්වභාවය. අචේතනික වස්තුන්ටත් අයිති රූපේ හැටි ලෙඩ වෙන ස්වභාවය, දිරණ ස්වභාවය, මැරෙන ස්වභාවය රූපෙට අයිති. ඒ වගේ පංච උපාදාන කන්ද දුක්ඛ, මේ දුක ඕගොල්ලන්ගේ නෙවෙයි රූපය. ඕගොල්ලෝ හැමෝම මම මම කියන මේ රූපේ ගන්න. අපි හැමෝම අද මේ මම කියලා හිතාගෙන ඉන්න තමන්ගේ රූපේ දිහා බලන්න. ඔය රූපේ, මේ මම පෙන්නපු ගහ කියන රූපේ හැදිලා හැදුනේ පොළවේ තියෙන ඕජා සාරයේ උරාගෙන. පොළවේ තියෙන ඕජා සාරයේ නැමැති හේතුව නිසායි ගහ නැමැති ඵලයේ මේ තියෙන්නේ. ඒ ගහ නැමැති ඵලයේ තමයි තියෙන ලක්ෂණ ටික තමයි ලෙඩවීම, මහලුවීම, මරණය කියන ලක්ෂණ ටික තමයි ප්‍රධානව විද්‍යමාන වෙලා තියෙන්නේ. ඒ වගේමයි පංච උපාදාන කන්ද දුක්ඛ කියලා කිව්වේ රූප උපාදාන ස්කන්ධය ගන්න. ඕගොල්ලෝ මම කියන, මගේ ආත්මයයි කියලා හිතාගෙන ඉන්න මේ ශරීරය ගන්න. ඕගොල්ලෝ දන්නවද මේ ශරීරය හැදෙන්නේ මොකෙන්ද කියලා? පින්වතුනි, මේ ශරීරය හැදෙන්නේ කනබුන ආහාරයෙන්. උදේට බත් පිඟානයි, දවල්ට බත් පිඟානයි දෙන්නේ ඇයි? කනබුන ආහාරයෙන්. කොහොමද කනබුන ආහාරයෙන් හැදෙන්නේ කියලා තෝන්නම් මං කියන්නම්. අපි කනබුන ආහාර පාන, බත් පාන්, කෞපි මුංගට මේවා සත්‍යක හෝ පුද්ගලයක හෝ සත්ව පුද්ගල කොටස් නෙවෙයි. ඒ කනබුන ආහාරය ගත්තාම අපි කටට අරගෙන මේ දත් ටිකක් තියෙන ඒවා කැබලි කැබලි වලට කඩන්න. ඊට පස්සේ කටේ අපි හැම කෙනෙකුගේම ක්‍රේතගන්ති කියන්නේ කෙල කියන්නේ ආහාරය මොලොක් කරන්න තියන්නේ. කැබලි වලට හපලා අපි ගිල්ලහම ඒක අපේ කුසට යනවා කියලා කියන්නේ ආමාශයට යනවා. ආමාශය තියනවා ආහාර දිරවන යුසයක්. ආහාර ජීරූපිය කියලා. ඒකම ආමාශයට ගිය ආහාර පාන කොට්ටාස කියලා වාතයක් තියෙන ඒ වාතයෙන් පෙරලනවා. ඔය කොන්ක්‍රීට් එහෙම අනනකොට මැෂින් එකකට වෙනම ගලුත් දාලා වැලිත් දාලා සිමෙන්තිත් දාලා ඒක කරකිනකොට හොඳට මිශ්‍ර වෙන්නේ. ඒ වගේ වෙන වෙනම වතුරක් දාලා මේ පාන් කෑලි කව්පි මුං ඇටක් දාලා වෙනම වතුර වෙනම කියලා වෙන වෙනම දැම්මට ඇතුළේදී ඔක්කොම එකට ඇඹරෙනවා. ආමාශය ඇතුළේදී අර ආහාර පාන ඔක්කොම දියවිලා සම්පූර්ණ දියරයක් බවට පත් වෙනවා. දියරයක්. ඊට පස්සේ ස්ත්‍රීන්ට 28 රියම් පුරුෂයන්ට 33 රියම් බඩවැලක් තියෙනවා. මේ අර ගත්ත ආහාරය දියරයක් බවට පත් වෙලා ඒ දියරය අර බඩවැල දිගේම යනවා. ඕගොල්ලෝ දන්නවා හොඳට රත් වෙච්ච යකඩ වටේකට වතුර ටිකක් දාන්න. ඒක ටිකක් දුර ගලාගෙන යන රත් වෙච්චකම හින්දාම වාෂ්ප වෙයි. නේද? ඒ වගේ අර ආහාර ඕජාව මේ බඩවැල දිගේම යනකොට මොකද වෙන්නේ? මේ කුසේ තියෙන කර්මජ තේජෝ ධාතුව කියලා. ඒ ශරීරයේ තියෙන රස කොටස් ටික ඔක්කොම වාෂ්ප වෙනවා, උරා ගන්නවා සිවුන් සිවුන් හරවල් වලින්. අන්තිමට ඒකේ රොඩු ටික විතරක් කෙරවලට යනවා. ඒකට අපි අසුචි කියනවා. අන්නේ වාෂ්ප වෙන උරා ගන්න අර නලය දිගේ යන වතුර ටික වාෂ්ප වුණා වගේ බඩවැලේ දිගේ යන අර ආමාශයේ තියෙන දියරය බඩවැල දිගේ යනකොට ඒක තියෙන උරාගත ශරීරයේ උරාගත රස කොටස් වලින් තමයි මේ කෙස් හැදිලා තියෙන්නේ, හැම හැදිලා තියෙන්නේ, මස්, ලේ, නහර, ඇටෝ හැදිලා තියෙන්නේ. ඕගොල්ලන්ගේවත් තව පුද්ගල කිවත් පුද්ගල කොටස් කිසිම කෙනෙක්ගේ කොටස් නැහැ. ඒ රූපෙටත් මේ රූපෙටත් මේ ගහට වගේ කුඩා කාලයක් තිබුණා, ළමා කාලයක් තිබුණා, තරුණ කාලයක් තියෙයි. මේ රූපෙට තලත් අනිවාර්යයක් තියෙනවා. මේ රූපියත් දිරනවා, මේ රූපියත් ලෙඩ වෙනවා, මේ රූපියත් මහලු වෙනවා, දිරනවා, මේ රූපියත් මැරෙනවා. අර අචේතනික ගහ හැදුනෙත් ආහාර ඕජාවෙන්. ඒකත් කුඩා කාලයක්, තරුණ කාලයක්, මහලු කාලයක් තිබුණා. ඒකත් ලෙඩ වුණා, ඒකත් මහලු වුණා, ඒකත් මැරුණා. මේ රූපියත් ලෙඩ වුණා, මහලු වුණා, මැරෙනවා. එහෙනම් පංච උපාදාන කන්ද දුක්ඛ කිව්වේ මේ ස්කන්ධ පංචකයකයි. මේ රූපයක වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පායේ දිරණකම තියෙන්නේ, නැසෙනකම තියෙන්නේ, මැරෙනකම තියෙන්නේ. ඒ ධර්මතා ටික නොදන්නාකම නිසා අපි කියමු, අපි ඉතනින් තේරන මට රූපේ විතරක් ගනිමු. මෙන්න මේ රූපය. එතකොට අචේතනිකේ වස්තුවේ සචේතනික අපි මම කියන මේ රූපෙත් ස්වභාව දහම එකයි කියලා ඕගලන්ට තේරෙන්න ඕනේ. ලෙඩවීම, මහලුවීම, මරණය අද අපි හිතාගින්න මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා, මම මැරෙනවා කියලා. එහෙනම් ගහටත් හිතෙන්න ඕනේ මම ලෙඩ වෙනවා, මම මහලු වෙනවා, මම මැරෙනවා කියලා. ගහ හිතන්නේ නෑ ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා කියලා. නමුත් හේතුඵල ධහමක් සිද්ධ වෙනවා. ඒ තුල ජරා මරණ කියන ධර්මතාවයක් විද්‍යමානයි. ඒ වගේ මේ රූපය තුල කනබුන ආහාරයෙන් රූපය හැදුනා. රූපය දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. නමුත් අහක යන සිද්ධිය අපි කරේ දාගෙන දුක් වෙනවා. එබඳු රූපේ තතු අවබෝධ කරගන්න නැතුව මේ රූපේ මම කියලා ඔගොල්ලෝ ගත්තාම, මේ රූපේ මගේ කියලා දකිනකොට, මේ රූපේ මගේ ආත්මයයි කියලා දකිනකොට පින්වතුන් දන්නවද ඕගොල්ලෝ ලිඩ වෙන අය වෙලා මහලු වෙන අය වෙලා මැරෙන අය වෙලා ඕගොල්ලෝ ජරා මරණයට හිමිකරුවෙක් වෙලා තියෙන්නේ ජරා මරණ සංඛ්‍යාත ලෝකෙට බැඳුණු නිසා මිසක ජරා මරණ සංඛ්‍යාත රූපෙට බැඳුණු නිසා මිසක ජරා මරණ සංඛ්‍යාත රූපයේ මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා ගත්ත නිසා මිසක එහෙම නැතුව රූපේ ජරා මරණ වෙන නිසා නෙමෙයි ඕගොල්ලෝ ජරා මරණයට පත් වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේට ඕනේ උනේ ලෝක ස්වභාවය පෙන්නලා ලෝකය කියන්නේ දුකක් ඒ දුක් වූ ලෝකෙන් මිදෙන මගක් පෙන්වන්නට නමුත් අපි මේ රූපය කියන්නේ දුකක් කියන එක අපි අවබෝධ කරගත්තේ නැහැ රූපය කියන්නේ ලෙඩ වෙන එකක් රූපය කියන්නේ මහලු වෙන එකක් රූපය කියන්නේ මැරෙන එකක් කියලා අපි අවබෝධ කරගත්තේ නැහැ දන්නේ නැහැ ඒ හින්දා අපිට කියන දුක්ඛේ අඥානං කියලා ඒ රූපය වගේම වේදනා සංඥා සංකාර කියන නාම ධර්ම ටිකක් දකින්ද මම මේක දීර්ඝ වෙන නිසා රූපය ගැන විතරයි මතක් කරන්නේ ඊට පස්සේ දුක්ඛ සමුදය අඥානං මේ ලෙඩ වෙන මහලු වෙන ධර්මතාවයකින් යුක්ත කෙනෙක්ගේ නෙමෙයි ඒකයි මම කිව්වේ මේ ලෙඩවීම මහලු වීම මරණය කෙනෙක්ගේ නෙමෙයි ධර්මතාවයක් කියලා මම ගහට උපමා කරලා පෙන්නුවේ ඒ දුක් වූ ස්කන්ධ ටික ඇති වෙච්ච හැටි ගැනත් අපි දන්නේ අද මේ දිරන ලෙඩ වෙන මහලු වෙන රූපය උරුම උනේ කොහොමද කියලා දන්නවද අද කන බොන ආහාරයෙන් පවතින්නේ මේ විදිහටම පෙර ජීවිතේ කන බොන ආහාරයෙන් මේ රූපය ලෙඩ වෙන දිරන මැරෙන රූපයේ පවතිද්දී එදත් රූපය කියලා කියන්නේ නැත්තම් ස්කන්ධය කියලා කියන්නේ දුක නේද? ඒක හේතු ප්‍රත්‍යය නේද කියලා අපි අවබෝධ කරගත්තේ නැහැ. එදා දුක අපි උරුම කරගත්තා. දුක් වූ ලෝකය අපි උරුම කරගත්තා. දුක් වූ රූපය මම මගේ මගේ ආත්මයයි කියලා අපි හිතලා ඒකට තණ්හා කළා උපාදාන වුණා ඒ රූපය අතහැරුණා නමුත් ඒ කෙලෙසිය නිසා මේ විඥානය ප්‍රතිසන්දි වශයෙන් මෙන්න මෙතෙන්ට බැසගත්තා අද සිත මෙතෙන්ට බැසගත්තට පස්සේ මේ දුක් වූ ස්කන්ධ ටික හැදුනා මම උපන්න නෙමෙයි දුක් වූ ස්කන්ධ ටික හැදුනා එතකොට යාට එනවා දුක්ඛ සමුදය කියනකොට දුක්ඛ සමුදය පුබ්බන්තේ ඥානය තියෙන්න ඕනේ අද මම නොවන මගේ නොවන මගේ ආත්මය නොවන අර ස්වභාව ධර්මතාවයක් වූ රූපය කනබුන ආහාරයෙන් පවතිනවා අදත් ඕගොල්ලෝ මේ රූපය අවබෝධ කරගන්න නැතුව මේ රූපයේ මම මේ රූපයේ මගේ මේ රූපයේ මගේ ආත්මයයි කියන ඔය අදහසේම හිටියොත් ඕගොල්ලෝ මැරිලා මේ රූපේ නිරුද්ධ වෙයි මරණයෙන් පස්සේ මේ රූපය සම්පූර්ණ පොළොවට දිරලා දියවිලා පස්සල යයි ඒ මම මගේ මගේ ආත්මයයි කියලා ගත්ත ඔය නිමිත්ත නැති වෙන්නේ උදාහරණයක් ඕගොල්ලන්ගේ පින්වතුන්ගේ මියගිය කවුරුහරි ඥාතිවරු සිහිපත් කරගන්න ජීවත් වෙනකොට අම්මා අප්පච්චි හිටියානම් ඒ කබලින්කහාරයෙන් හැදුනේ ඒ රූපේ දැන් කොහෙවත් නැහැ නමුත් ඕගොල්ලන්ගේ මනසේ ඒ නිමිත්තේ අඩු බවක් තියනවාද ජීවත් වෙනකොට දැකපු අප්පච්චි නැත්නම් අම්මා සිහි කෙරුවොත් අද ඒ නිමිත්තේ විදියටම නැද්ද තියෙනවා ඒ වගේ මේ මමයි කියන රූපේ දිරුවත් මමයි කියන සිතේ පවතින ඒ නිමිත්ත නැති වෙන්නේ ඒ නිමිත්ත නැවත මේ විඥානේ නැත්නම් සිත රූපයකට බැස ගන්න හේතු වෙනවා ඒ නිමිති හිටියේ වෙන මොකුත් නිසා නෙවෙයි මේ රූපය ආරම්භය ඒ විදිහට නිමිති හිතේ රූපය මම මගේ මගේ ආත්මය කියලා බදාගත්ත නිසා අල්ලගත්ත නිසා රූපය කියන්නේ දුක නේද කියලා අවබෝධ කර නොගත්ත නිසා ඊට පස්සේ නිබඳුම රූපයක් ආපවදන අපරන්ත ඥාන දුක ඇති වෙච්ච හේතුව ගත්තාම පුබ්බන්ත ඥානය ගත්තාම පෙර මේ ස්කන්ධ ටික දුක මිසක ලෝක මිසක මම මගේ මගේ ආත්මය නෙමෙයි කියලා නොදන්නාකම නිසා අවිද්‍යාව නිසා මම මගේ මගේ ආත්මයයි කියලා අපි උරුම කරගත්ත ඒ හේතුව වුණා අද මෙතෙන්ට එන්න අදත් ඔයගොල්ලෝ මේ රූපය පිරිසිදු දකින්න උත්සාහවත් නොවුනොත් රූපය මම නෙමෙයි, මගේ නෙමෙයි, මගේ ආත්මය නෙමෙයි, රූපේ හේතු ප්‍රත්‍යය කනබුන ආහාරයෙන් හැදුනේ. ඒකද ස්වභාව දහමක්. ලෙඩවීම, මහලුවීම, මරණය රූපයට අයිති දෙයක් මිසක ඒක මම වෙනව නෙමෙයි කියන එක අවබෝධ කර නොගත්තොත්, එබඳු ලෙඩ වෙන මහලු වෙන රූපය අනුව පෙරලෙන සිතක් හදාගත්තොත් මේ සිත නැවතත් ප්‍රතිසන්දි වශයෙන් ගිහලා මේ වගේ මේ ස්කන්ධ ටිකක් ඇදී අපරන්තේ ඥානං. එතකොට පුබ්බන්තේ ඥානං අපරන්තේ ඥානං, එයා දන්නවා පෙර ඇත්ත නොදැක්ක නිසායි අදාවේ, අද ඇත්ත නොදැක්කොත් අනාගතයටත් මේ වගේ දුක් වූ ස්කන්ධ ටිකක් හදනවා පුබ්බන්ත අපරන්තේ ඥානං. ඊට පස්සේ නිරෝධයටත් එහෙමයි. අතීතයේදී මේ රූපයේ ස්වභාවය, මේ ස්කන්ධයන්ගේ ස්වභාවය තේරුම් අරගෙන මම මගේ මගේ ආත්මයයි කියන හැඟීමෙන් බැහැර වුණා නම්, ලෝභ, මෝහ, මාන කියන කෙලෙස්යෙන් අපේ මනස නුදවගෙන තිබුණා නම්, අද මේ වගේ දුක් වූ ස්කන්ධ ටිකක් උරුම වෙන්නේ නැහැ. බැරි වෙලා අද මේ ස්කන්ධ ටික අර අචේතනික වස්තුවකට උපමා කළ එබඳුයි නේද කියලා අවබෝධ කරගෙන මම මගේ මගේ ආත්මය කියන හැඟීමෙන් අපිට මිදෙන්න පුළුවන් වුණොත් මෙබඳු දුක් වූ ස්කන්ධ ටිකක් නැවත හදන්නේ නැහැ කියන ධර්මතාවයක් වෙනවා. නිරෝධයටත්, නිරෝධ සත්‍යයටත් තියෙනවා පුබ්බන්තේ ඥානේ අපරන්තේ ඥානේ, පුබ්බන්ත අපරන්තේ ඥානේ. එහෙනම් අතීතයේදී මම මගේ මගේ ආත්මය කියන කෙලෙස්යෙන් නොතිබුණා නම් අද නැහැ. අද ඒ කෙලෙස්යෙන් නැතිකොලොත් අනාගතයට වෙන්නේ කියලා පුබ්බන්ත අපරන්ත ඥානය නිරෝධ සත්‍යයටත් එනවා. එතකොට නුවණක් එනවා පටිච්ච සම්පද ධම්මස් ඥානං. එන මේ පටිච්ච සම්පද ධර්මතාවය පුද්ගලයෙක් ඉපදිනවා නෙවෙයි, කෙනෙක් ඉපදිනවා නෙමෙයි. මෙතන තියෙන්නේ පටිච්ච සමුප්පාද ධර්මයක ස්වභාවයක්. පටිච්ච සමුප්පාද ධර්මයක් මෙතන තියෙන්නේ කියන කාරණාව විද්‍යමානයි. එතකොට එයා දන්නවා දුක කියන එක සත්වයේගේ, පුද්ගලයේගේ, අපි හිතාගෙන ඉන්න විදිය, තව කෙනෙක්ගේ, නැන්දගේ, මාමගේ, අයියාගේ, අක්කගේ, තාත්තගේ මහලු බව මරණ නෙමෙයි. අර අචේතනික වස්තුවට අයිති නම් ලෙඩවීම, මහලුවීම, මරණය මේ සවිඥානික රූපයටත් අයිති. මොකද ඒ රූපයේ මේ රූපය අතර වෙනසක් නැහැ. ඒ රූපේ ජීවත් කරන ස්කන්ධ ටිකත් රූපය අනුව ගිහිල්ලා. එහෙනම් ඒ ස්කන්ධ ටිකටත් අයිති ඒ ටිකමයි. ඒ ටිකමයි කියව මොකද්ද? ලෙඩවීම, මහලුවීම, මරණය. ඒ හින්දා සංකිටින පංච උපාදාන කන්ද දුක්ඛ. මේ උපාදාන ස්කන්ධයකයි දුක තියෙන්නේ. මේ උපාදාන දුක්ඛ උපාදාන ස්කන්ධේ මම මගේ කියලා උපාදාන කරගන්න එපා. උත්තරේ එන්නේ අන්තිමට. එහෙනම් උපාදාන වශයෙන් ගත්ත නිසායි මේ දුක කියන එක ඇති වුනේත්, ඇති වෙන්නේත්. උපාදාන වශයෙන් නොගත්තනම් දුක කියන එක ඇති වෙන්නේ නැහැ. අද නොගත් තනාගතේට හටගන්නෙත් නෑ. මාර්ගය තමයි මොකද්ද? දුක හොඳට පිරිසිඳ දකින්න. ඕගලන්ට තියෙන එක දෙයයි, දුක පිරිසිඳ දකින්න. දුක පිරිසිඳ දකිනකොට මේ දුක් වූ ස්කන්ධ ටික මම, මගේ, මගේ ආත්මයයි කියන හැඟීම අතහැරෙන්නේ ඉබේමයි. දුක පිරිසිඳ දකින්න ගියාම පංච උපාදාන කන්දා දුක්ඛා කියන එක පිරිසිඳ දකින්න ගියාම ඔගලන්ට මේ අචේතනික වස්තුවක තියෙන රූපයත්, තමන් කියන රූපයත් අතර වෙනසක් නැහැ. ඒ රූපය අනුව ගිය වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ධර්මතා ටිකත් ඒ රූපයත් අතර වෙනසකුත් නැහැ කියන නුවණක් ඔගලන්ට හම්බේ. දුක පිරිසිඳ දකින්නවා නම් දුක පිරිසිඳ දකින්න වෙන්නේ මෙන්න මේ ස්වභාව දහම. යම්තේද එසේ මේ සවිඥානික මම මගේ කියලා ගන්නා වූ ජීවිතය කියන ධර්මතාවය තේරුම් ගැනීමෙන්මයි. මේකේ තව ගොඩාක් විස්තර ටික තියෙනවා. මට එක කාරණාවක් තව මතක් කරන්න ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න ගියාම දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා චතුරාර්ය සත්‍යයේදී පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍යෙන් අනිකක් කොට ගන්න එපා. දුක්ඛ සත්‍යය බලන්න. පංච උපාදානස්කන්ධ දුක කියනකොට මං අර අචේතනික වස්තුවට උපමා කළ විදිහටම දුක කෙනෙක්ගේ නෙමෙයි පුද්ගලයෙක්ගේ නෙමෙයි ස්වභාවික වස්තුවකුයි දුක කියන්නේ ඒක ලෝක ධර්මතාවයක් කියන එක තේරුම් ගන්න දුක්ඛ සමුදය සත්‍ය විස්තර කරනකොට අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියලා පටිච්ච සමුප්පාදයේ ප්‍රත්‍ය නිද්දේශයේ එකට ආදේශ කරගන්න සමුදය සත්‍ය පෙන්වන්න තමයි පටිච්ච සමුප්පාදයේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං කියන ධර්මතාවය පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය නිරෝධ සත්‍ය පෙන්වන්නයි පටිච්ච සම්පාදේ අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ සංකාර නිරෝධ විඥාන නිරෝධ කියලා නිරෝධ ප්‍රත්‍ය පෙන්වන්නේ ප්‍රත්‍ය නිරෝධය පෙන්වන්නේ ප්‍රත්‍ය නිරෝධයෙන් පෙන්වන්නේ දුක්ඛ සත්‍ය නිරෝධ සත්‍ය කියන එක තේරුම් ගන්න. ඊට පස්සේ මාර්ග සත්‍යයේදී හම්බ වෙන්නේ එක උත්තරයයි මොකක්ද දුක පිරිසිඳ දකින්න දුක පිරිසිඳ දකින්ද උත්තරය ආවහම වර්තමානයේක ස්කන්ධ ටිකත් ඒ ස්කන්ධ ටික ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා කියන ටිකත් විතරයි බලන්නට තියෙන්නේ මෙන්න මේ ටික මේ විදිහට හොඳට යම් කෙනෙක් ගවේෂණය කළොත් එයාට මේ ජීවිතයේදීම තමන්ගේ නිවීම තමන්ගේ මිදීම හදාගන්න පුළුවන් පින්වතුනි අනන්ත සංසාරික අපි හැමදාම ආවේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු නිසා අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසා. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි ඔය මම චතුරාර්ය සත්‍ය පෙළදහම එක ආකාරයකින් එක පැත්තකින් විතරයි මතක් කළේ. තව එක කාරණාවක් තියෙනවා මේ දහම මහා සාගරය වගේ. මේ සම්මා දිට්ඨියට එන්න නොයෙක් ක්‍රම තියෙනවා නොයෙක් න්‍යායන් තියෙනවා මම බොහෝ විටක බොහෝ න්‍යායන් වලින් ධර්මයේ දේශනා කරනවා මෙතෙන්දි තව එක කාරණාවක් මම මතක් කර යුතුයි ඒ තමයි මේ චතුරාර්ය සත්‍ය මේ විදිහට අවබෝධ වුණාම මේ ස්කන්ධ මම මගේ මගේ ආත්මය කියන කෙලෙස් නැති වුණාම අපේ ජීවිතයේදී හම්බෙන දෙයක් තියෙනවා ඒ තමයි මොකද්ද? ඇස් ඉදිරිපිටට රූපයක් හම්බ වුණොත් ඇස් ඉදිරිපිටට එන රූපය දකින්න පෙර තිබ්බ නෙමෙයි, දැක්කයන් පස්සෙත් තියෙනව නෙමෙයි. අවස්ථාවට පෙනෙන දේ උපද්දවාගෙනයි අපි බලන්නේ, දකින්නේ. දැකීමෙන් පස්සේ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා කියන ওই දර්ශනයට එනවා. අද එහෙම නොවෙන්නේ යම් අරමුණක් ඇහැට පෙනෙනකොට පෙනෙන දේ අරඹයා මම මගේ කියලා අපි ඇලිලා මම මගේ කියලා බැඳිලා පවතින නිසායි. එතකොට යම් කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන දර්ශනෙට එනවා මෙන්න මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත්. මේ ස්වභාවික පැලෑටි යම් බඳුද මේ රූපයක ගනුදෙනු කරන ඕගලගේ මනසත් ඒ විදිහට ආවොත් ගහ පරිහරණය කරන්න පුළුවන් අපිට. හැබැයි ගහ වුණත් තණ්හා කළොත් දුක වෙනවා. මේ ගහට වුණත් ආදරෙන් මගේ කියලා ගත්තොත් ඔය ගහ ලෙඩ වුණත් ඕගලන්න දුකේයි. ඔය ගහ මැරුණත් දුකේයි. මේ ඔය ගහ දිරුවත් ඕගලන්න දුකේයි. ලස්සනට ගෙදරක මල් පැලෑටියක් හරි හැදලා තිබුණොත් හැදලා තියෙන ගහ මගේ වුණොත් ඒ අචේතනික ගහ නිසාත් ඕගලන්න දුක වෙනවා. ඒ වගේ මේ රූපයත් ඕගොල්ලන්ගේ වුණොත් දුක එනවාමයි. තමන්ගේ නොවුනොත් දුක එන්නේ නැහැ, එන්නේ ඉඩත් නැහැ. දැන් දුක නොවනවා විතරක් නෙමෙයි නැවත දුක ඇති කරන නිමිති හිටින්නේ. මේ රූපය මම මගේ නොවන කමින් දුකක් නැහැ. නැවත දුක හදන දුක් වූ ස්කන්ධ හදන නිමිති නැහැ කියලා කිව්වේ දැක්කහම දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි කියන තැන එනවා මිසක දැකපු දේ ඉතුරු වෙන්නේ නැහැ. අද ඕගොල්ලෝ මොනවා හරි දෙයක් දැක්කොත් දැකපු දේ තියෙනවා කියන හැඟීම ඉතුරු වෙනවනේ. ඒ ඉතුරු වෙන්නේ දැන් ඕගොල්ලන්ට පින්වතුන් හිටපු ගෙදර සිහි කරන්න පුළුවන් වෙන්නේ ගෙදර තියෙන හින්දා නෙමෙයි. දකින වෙලාවේදී පෙනෙන දේ තුල ඇවිල්ලා බැඳලා තිබුණු හින්දා ඒ මනසයි ඕගොල්ලෝ සිහි කරන්නේ. කන්නාඩියක් ඉස්සරහට ගියාම ඡායාව වැටුණට අපි අහකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවා වගේ යථාර්ථයේ දකින්න අහන හැම දෙයක්ම ඉතුරු නැතුවම නැති වෙනවා. අන්න ඒ වගේ මට්ටමට ආපු දවසට කර්ම රැස් වෙන්නේ. මේ රූපය මම මගේ කියන බැඳීමෙන් අතරුණා, මේ රූපය නිසා දැන්ගෙන දුකද නැහැ. ස්කන්ධ පරිහරණයක් විතරයි. දකින්හන දේ ඉතුරු නැතුව නැති වෙනකොට නැවත යන්න නිමිතිත් නැහැ. එතකොට දැන් දුකද නැ නැවත දුක්ඛ ස්කන්ධ ටික උපද්දවන නිමිතිත් නැහැ කියන තැනකින් දුකත් නැති කළ දුක ඇතිවීමත් නැති කළ කියන කාරණා දෙකම සාක්ෂාත් වෙනවා. ඒ නිසා එබඳු චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හැම දිනාටම වාසනාව ලැබේවා කියලත් මම ආශිංසනය කරනවා. පුණ්‍යානුමෝදනා කරලා මගේ දේශනාව මම අවසන් කරන්නම්. අපි හැම දිනම අද දවසේදී බොහෝම වටිනා කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. බුදුරජාණන් වහන්සේ ළඟට ආනන්ද හැමඳුරු ඇවිල්ලා එක්තරා අවස්ථාවකදී දේශනා කරනවා. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේ මට හිතෙනවා මේ ශාසනය හරි අඩක්ම පවතින කල්යාණ මිත්‍ර ඇසුර නිසායි කියලා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මාහේවං ආනන්ද මාහේවං ආනන්ද එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා හරි අඩක් නෙමේ මුළු ශාසනයම පවතින කල්යාණ මිත්‍රත්වය නිසා මහණේ කල්යාණ මිත්‍ර වූ මා නිසා ජාතිය ස්වභාවකට ඇති සත්‍ය ජාතියෙන් මිදෙනවා ජරාව ස්වභාවකට ඇති සත්‍ය ජරාවෙන් මිදෙනවා මරණ ස්වභාවකට ඇති සත්‍ය මරණයෙන් මිදෙනවා මුළු ශාසනයම පවතින කල්යාණ මිත්‍රතාවය නිසා කියලා. ඒ බව සනාථ කරමින් අපේ නිහාල් රූපසිංහ මැතිතුමා සුධර්මා රූපසිංහ මැතිණිය මේ පවුලේ සියලු දෙනා මුල් වෙල පටන් ගත්ත මේ කලණකම නිසා අද කී දෙනෙක් කුසල් සිත් පහළ කරගත්තද පහළ වෙනවද කියන කාරණාව අපිට විද්‍යමානයි. ඒ නිසා ඒ කලණකමට කෘතුපාකාර ගුණ සලකමින් අපි එතුමන්ගේ මිය පරලෝකේ ඥාතින්ට පින් අනුමෝදන් කරමු. හැම දිනාගෙම මියගේ ඥාතින්ට පින් අනුමෝදන් කරමු. පළවෙනියෙන්ම මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලුම කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂා දිස්තන්ද අධිග්‍රහිතුත් ශාසන මාමක ඉෂ්ඨකාරක සියලු දෙවියොත් මේ සේනාසනයට අධිග්‍රහිතු සම්මාදිටික සියලු දෙවියොත් පින් කැමති සියලුම දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංග දිවේසිරු වඩා වර්ධනය කරගනිමින් දෙවියත් පතන බෝධියකින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අප දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු බුද්ධ ශාවකං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා භෝදයන්තු ස්වම්පදං.